Order, please. කතානායකවරයාගේ නිවේදන ගරු මන්ත්‍රීවරුනි අද දින පාර්ලිමේන්තුවේ රැස්වීම අවසන් වීමෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකා ශාඛාව අන්තර් පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකා කණ්ඩායම සහ සාක් පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකා ශාඛාව යන සංගමවල ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ අංක 1 දරන කාර්ක සභා කාමයේදී පැවැත්වීම නීත බැවින් ඊට පැමිණ සහභාගීවන ලෙස ගරු කාරුණිකව දන්වා සිටිමි. පෙසම් පිළිගැන්වීම ගරු ලකි ජයවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි උඩතලවෙ ඉන්න මඩිකි අංක 1 10 දරන ස්ථානයේ පදිංචි එම්.ඒ. හුසෙයින් මාතාගෙන් ලැබුණු පෙසම පිළිගන්නමි.
ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා. ගරු බිමල් රත්නායක මැතිතුමා. ගරු සුදිස් සංජය පෙරේරා මැතිතුමා.
ගරු කතානායකතුමනි කෑගල රංගවල අංක 343යි 13 දරණ ස්ථානයේ පදිංචි ඩී.ඒ. ගාමිණී කරුණාරත්න මහතාගේ ලැබුණු පෙස්සම් පිළිගන්නමි.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු අධිකරණ බන්දනගාති ප්‍රතිසංස්කරණ මැතිතුමගේ ඇසීමට.
අහනවා ගරු කතානායකතුමනි.
අයන්න 1 සහ 2 එකටම පිළිතුරු තියෙන්නේ. ඒක කියවන්න පුළුවන්. කියවන්න
අවශ්‍ය දේ දැනගන්න ගරු මන්ත්‍රීම ඇතිනේ නේද?
සභාගත කරමු.
සභාගත කරන්න අයන 3 එක රජයේ අධිනීතිඥ තනතුරට නිලධාරීන් 52 දෙනෙකු බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමටත් ඒ සඳහා බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. 2 සහකාර රජයේ අධිනීතිඥ පරිවාස තනතුරු සඳහා නිලධාරීන් 30 දෙනෙකු බඳවා ගැනීම සඳහාද අවශ්‍ය පියවර ගෙන තියෙනවා. රාජ්‍ය නීතිඥ තනතුරට හා සහකාර රජයේ නීතිඥ තනතුරට උසස් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩල රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් අනුමත කරගෙන තියෙනවා. ඒ ටික ඉදිරියට කෙරෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අපේ ගරු ඇමතුමනි මුලින්ම විස්තුතන්ත වෙන උත්තරයක් ලබා දීම සම්බන්ධව සාර්ථකව පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම එතුමියට යොමු කරනවා. අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුව හරහා රටේ විවිධ අධිකරණ වලින් නීතිපති මතය විමසීමේ නඩු හරවා එවනවා. ඒ එවන නඩුවල නීතිපති මතය දෙන්න සමහර අවස්ථාවලදී අවුරුදු 2, 3, 5, 6 දීර්ඝ කාලයක් යනවා. මේක සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගිකව අපි දකින දෙයක්. ඒ නිසා ගරු කතානායකතුමනි, මම ගරු ඇමතුමියගෙන් දැනගන්න කැමතියි අපිට මේක චිරාත් කාලයක් සිදුවෙන මේ සිදුවීමට යම් පිළිතුරක් හොයන්න කඩිනම් ක්‍රමවේදයක් අමාත්‍යාංශයට තියෙනවද මේකට පිළිතුරක්? එම පිළිතුරක් තියෙනවා නම් මෙතන කොහෙන්ද හිර වෙලා තියෙන්නේ? මේ ප්‍රායෝගිකත්වයේ මිදිලා නීතිපති දෙපාර්තමේන්තුව මතයේ අඩුම තරමේ මාස 6ක් අවුරුද්දක් ඇතුළත මේ ලංකාවේ ගොඩ ගැහිලා තියෙන නඩුවලට පිළිතුරක් දෙන්න තත්ත්වයට අරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියන එක දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් ඇත්තටම අපි මේ දවස්වල කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම උදාහරණයක් හැටියට කිව්වොත් පොලිස් දෙපාර්තමේන්තුවට වෙනම නීති අංශයක් තියෙද්දිත් හැම පොඩි දෙයක්ම පවා නීති ප්‍රති දෙපාර්තමේන්තුවට එවනවා. ඊට අමතරව රජයේ නොයෙකුත් දෙපාර්තමේන්තු මගින් විසඳගන්න පුළුවන් දේවලුත් නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතු කරුණු පමණක් තීරණය කරලා ඒ දෙපාර්තමේන්තුවලට අපි දැනුවත් කරන්න හදන්නේ. ඒ වගේම දැන් විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ගත්තොත් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගන්නයි කියලා කියන ඒවා අධිකරණයෙන් දෙන දේවල් කියන ඒවා සමහර වෙලාවට මේ මාස ගණන් පොලිසිය තියාගෙන ඉඳලා ඒගොල්ලොන්ට හිතුනහම එවනවා. අපි දැන් ඒකට කාලවකවානුවක් දෙන්න හදන්නේ. අධිකරණේ නියෝගය කළා පළවෙනි සතිය තුළම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ නොයෙකුත් දෙපාර්තමේන්තු මට්ටමින් තියෙන ගැටලු ගණනාවක් තියෙනවා. ඒවා අපි දැන් අවබෝධ කරගෙන මේ දවස්වලේ අවශ්‍ය පිළියම් කරන කටයුතු කරගෙන යනවා.
බොහොමදයි. දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවාද ගරු මන්ත්‍රීතුමා?
ගරු කතානායකතුමනි, මම ගරු ඇමතුමියකින් අහන්න කැමතියි. අපේ රටේ මම හිතන්නේ ඇමතුමියත් මාත් එක්ක මේ එකඟ වේ. අපේ රටේ අධිකරණයට ජාත්‍යන්තරයේ නමක් තියෙන අධිකරණයක් තියෙන ගරු කතානායකතුමනි. ජාත්‍යන්තරයේ කීර්තියක් දිනාගෙන ස්වාධීනත්වයේ සුරකින අධිකරණයට අපි දකිනවා මේ උත්තරීතර ආයතනයේ සමහර නීතිපතිවරයා තමාට අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරු අමු අමුවේ විවේචනය කරනවා. මේ තුලින් අධිකරණයේ තියෙන ස්වාධීනත්වයේ කීර්තියට යම් හානියක් වෙනවා. පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද වලට මුවා වෙලා මේ කටයුතු යෙදෙනවා. අපි දැක්ක පහුගිය දිනවල මේ පාර්ලිමේන්තුවේම කල්තැබීමේ විවාදයක් පවා සිදු වුණා. මම දැනගන්න කැමති අධිකරණමේ ක්‍රියාමාර්ගවලට යොමු වෙලා ඉන්න සමහර අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා මේ තමන්ගේ තියෙන ඒ අධිකරණයේ චෝදනාවල් වලින් වැහෙන්න ඒවට ආරක්ෂා වෙන්න මේ වගේ ක්‍රියාමාර්ග අනුගමන කරනවා. මට පැහැදිලි කරගන්න අවශ්‍යයි මේ තුලින් අධිකරණයට යම් හානියක් වෙනවා. අධිකරණයේ විවේචනය කිරීම තුළ යම් සීමාවක් පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද සීමා කරන්න කියන කාරණාව නෙමෙයි. ඒ තුලින් මට දැනෙන විදියට කරු කතානායකතුමනි මේ අධිකරණයේ විනිසුරුන්ගේ නම කියලා ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. ඉතින් එවැනි තත්ත්වයකට පත්වීම හොඳ නැහැ. ඉතින් මම දැනගන්න කැමති මේක දීර්ඝ කාලීනව ඉස්සරහට යන එක අපි අදට පිළිගන්න මේ රටේ බැරෑරුම් අවස්ථාවවලදී තීරණාත්මක අවස්ථාවවලදී තීන්දුව තීරණ දීලා රට යම් තැනකට අරගෙන යන්න පුළුවන් වෙච්ච අධිකරණයට මේ අපහසුතාවයට පත් වෙන එකෙන් වළක්ව ගන්න අපිට පාර්ලිමේන්තුව තුළ යම් සංහිඳියාවක් ඇති කරගන්න ක්‍රමවේදයක්
නැහැ. හොඳයි මිත්‍රිය.
ගරු කතානායකතුමනි, දීර්ඝ ප්‍රශ්නයක් දෙන්න වෙනවා. අද අවුරුදු අනේ මේ අවුරුදු ගණනාවකට පස්සේ මේ ආපාලන රජයෙන් තමයි අධිකරණයේ ස්වාධීන තත්ත්වයකට පත් කළා. විශේෂම ව්‍යවස්ථාදායක සභාව පිහිටෙව්වෙන් පස්සේ එහි කටයුතු විධිමත් කරගෙන යන්න කටයුතු කරේ. දැන් අද විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ කියන ආයතන තුන වෙන වෙනම තමන්ගේ බලය පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද අධිකරණයට දැන් ආපහු බලය නොයෙකුත් විදිහේ බලපෑම් කරන්න උත්සාහ කරොත් අපි බලාපොරොත්තු වෙච්ච යහපාලනය හරි අධිකරණයේ ස්වාධීනත්වය ගැන හරි අපිට කතා කරන්න වෙන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමාට ඒ සම්බන්ධයෙන් අපිට උත්තරයක් දෙන්න පුළුවන්. මං හිතන්නේ මේ ප්‍රශ්නයට අදාළද නැද්ද දන්නේ නැහැ. මම ඒ ගැන දීර්ඝ වශයෙන් අවශ්‍ය නම් උත්තරයක් දෙන්නත් පුළුවන්.
හොඳයි හොඳයි නේ ගරු මන්ත්‍රීතුමා. හොඳයි. ගෞතුජි. ගරු ජයසිරි ජයසේකර මැතිතුමා. ගරු චමින්ද විජේසිරි මැතිතුමා.
නානගරු කතා
ගරු සෞඛ්‍ය පෝෂණ අමාත්‍යමගේ ඇසීමට.
Honorable Speaker, Honorable Chaminda Vijayasiri's question. Yes, A1, A2 data of the dengue patient are not collected at the level of local government institutions, and data collection at the district level are given in Annex 1. And 3, yes, 4, providing technical advice and the guidance jointly by the Ministry of Health, Ministry of Provincial Council and Local Government to collect disposal of the and recycling of the waste of priority. Then taking action on coordinating the relevant stakeholders to commence the waste management project to each province. Launching the waste management project in the Urban Council at Pradesh Sabha, and last newly appointed member of the Western Provincial Council were educated on this current situation, Situ and dengue fever, and expected role of the local government institution by the dengue control unit by Health Ministry. And Ministry of Provincial Council and the local government is one of the main stakeholders of the presidential task force on dengue prevention. The responsibility of the role of the above ministry have been clearly stated in the sectorial programs for the prevention of the control of the dengue. Participation of the stakeholders corrected for the prevention of the dengue and monitored by the presidential task force at the national level and by the program review meeting held daily in provincial and district and regional level. The relevant stakeholders are directly responsible for the issue identify the each level of our cold or necessary situation are provided. B, do not arise.
කර්වතානායකතුම ඉස්සුති අන්තනේ අමතුමාට ඔය අමතුමා ඔබතුමා ප්‍රකාශ කරන විදිහට කසල බැහැර කිරීම ඒ වගේම ඩිස්පෝස් කරන්න යම් වැඩපිළිවෙලක් හැදුවා වගේම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණේ කටයුතු සියල්ල කරාට මේ ඩෙංගු මර්ධනය ක්‍රියාත්මක වෙන්නේ ඩෙංගු තියෙන කාලේ විතරයි කරවන්නේ. මෙන්න මේක තමයි අපිට ඩෙංගු සහ මුලින්ම මර්ධනය කරන්න බැරි වෙලා තියෙන්නේ. අපි දැක්කා මැලේරියාව ආවා අපි ඒක යම් තාක්ෂණයකට රටෙන් බැහැර කිරීමම කටයුතු කරා. අපට අවශ්‍යතාවයේ තියෙන ඩෙංගු 100% රට පුරා අයින් කිරීමේ අවශ්‍යතාවය. එහෙම කරපු රටවල් තියෙනවා. එහෙම කරපු රටවල් වල වැඩපිළිවෙල අපි සෞඛ්‍ය අමාත්‍යාංශෙත් පළාත් පාලන අමාත්‍යාංශෙත් සෙසු රාජ්‍ය ආයතන සියල්ල එකතු වුණත් ඒ ඩෙංගු රටේ ඒ ලොයෙන් රයි රටවල් වලින් 100%ක්ම ඉවර කරපු ක්‍රමවේදය අපි අනුගමනය කළා නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ගරු හැමතුමනේ අපි වියදම් කරනවා. අපි ඔබතුමා කියන විදිහට මේ සාකච්ඡා තියෙනවා. දීර්ඝ විමර්ශන කරනවා ඒ ආයතන වලට විවිධ උපකරණ දෙනවා ඒ ඒ ඒ කාරණයට වඩා වැදගත් වෙනවා විශේෂයෙන්ම මේ ඩෙංගු රෝගය පැවති රටවල් වලින් 100%ක් තුරන් කරපු ක්‍රමවේදය මේ රටට ගේන්න ඕනේ මම හිතනවා ඒ සඳහා යන පිරිවේ කොච්චර ගියත් කමන්නේ වෙන්නේ නැහැ මොකද ඒක එක එක වැඩපිළිවෙලින් ඉවර කරන්න පුළුවන් ප්‍රායෝගිකව යම් දෙයක් කරන්න පුළුවන් මොකද මමත් හිටපු සභාපතිවරයෙක් හැටියට අපේ ඩෙංගු වසංගතයේ ඇති වෙන අපි කියමු රෝගියෙක් වගේ හරි දැක්කම තමයි ඔක්කොරම ඩෙංගු මර්ධනයට ජනාධිපතිකාර සාධනේ ඔක්කොරම අවධානය යොමු වෙන්නේ. හැබැයි මම හිතනවා නිරන්තරයෙන්ම මේ ක්‍රමවේදය සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අර රටවල් වලින් ගෙනලා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම හිතනවා අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් තියෙනවා ඒ සඳහා.
හොඳයි ගරු එමෙතුමා.
ඒ මන්ත්‍රීතුමා දැන් අපි මේ සම්බන්ධයෙන් කතා කරනකොට පළවෙනිම අපි ජනතාව පොඩ්ඩක් මේක දැනුවෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ජනතාව හැරිසිරීම අපි කොච්චර කියලා තමන්ගේ ගෙදරවල තියෙන වතුර නැත්තම් ප්ලාස්ටික් භාජනය ටික බලන්න කියලා තාම බලන්න නැති ඉන්නවා. අපි දැන් අපේ පාර කියන්නේ මේ ඩෙංගු අපේ ඩෙංගු ටීම් එක ගිහිල්ලා චෙක් කරන සමාජතරල අපි ෆයින් කරලා තියෙනවා. නමුත් ඒ ජනතාව හැදෙන්නේ නැතුව අපිට මේ මේ ප්‍රශ්නේ අපි විසඳෙන්න බෑ. ඉතින් ජනතාව හරියට මේක මේක ආකාරයට හරියට මේක ප්‍රශ්නයකට විසඳුමක් දෙන්නොත් තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ නැත්තම් පළාත් අමාත්‍යාංශය හෝ මේකට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මේක ඉස්සර අපේ ජනතාවන් අපි හදා වෙන්න ඕන වැඩක් මේක. එහෙන් පස්සේ තමයි අපිට මේකට යන්න පුළුවන් අනිත් විකල්පයට මොනවා කරන්න පුළුවන් කියලා. නමුත් මම දැන් ළඟදී මට ඇවිල්ලා තිබ්බා ඉන්දියාව වල කියලා තිබ්බා මෙෂිමක් කියලා දුන්නා. ඒක ඇවිල්ලා අපි පෝස්ට් බොක්ස් වගේ හැමතැනම හයි කරලා ඒකට මේ බෙහෙත් දාන එක ස්ප්‍රේ වෙන විදිහට මේ 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 මදුරු අල්ලන විදිහට ගන්න. තාම ඒක තාම අපි ඒක පරීක්ෂණ කරලා නැහැ. ඒක අපි මම බැලුවා ඒක වඩා හොඳ වැඩක් කියලා මම හිතුවා ඒක. එහෙනම් සාමාන්‍ය මීටර් 50 ඇතුලේදී ඒ වගේ මැෂිමක් හයි කරුවොත් ඒ අතර තියෙන මදුරු ටික ඒකට අහු වෙනවා ඒක. නමුත් ඒක තාම අපි මේ තාම ඒ පරීක්ෂාකට ගිහලා නැහැ. අපි පොඩ්ඩක් ඒක ගැන කල්පනා කරනවා ඒ වගේ ඔයා කියපු ඔයා කියන විදිහට එම කරනවා නම් ඒ වගේ මිෂන් භාගයක් හයි කරනවා තමයි මේ පොඩ්ඩක් අපි විසඳන්න පුළුවන් කියලා මම හිතනවා.
හොඳයි හොඳයි දෙවියන් පස්සේ තියෙනවාද ගරු
තියෙනවා කතා නැහැ. ඔබතුමා මහ ජනතාවගේ එක නොසලකීලා කියන කාරණේ අපි පිළිගන්නවා. හැබැයි ඒ පිටම ගමන්නේ නැතුන් ගරු යමත් උන මේක කීටේක්. මේක මදුරුවෙක් සහ ඒ කීටයා සහ මුලින්ම මර්ධනය කරලා දැමීම කියන වැඩපිළිවෙල තමයි අපට යෝජනා කරන්නේ. මොකද මේ කීටයා විතර දැම්මම සමහරට වතුරත් එක්ක තමයි මේ රෝගී ජීව චක්‍රය නැවත සක්‍රිය වෙලා මේක නැවත හටගන්නේ. ඒ නිසා අපි මාස දෙකක් තුනක් හතරක් වියලි කාලේ ගුණේ තිබිලා නැවත වර්ෂාවත් එක්ක පටන් ගන්නවා. ඒ අර මාස 3-4 වියලි කාලේ ගුණේ තුල අපේ අවධානය යොමු නොවන කියන කාරණේ මම කියන නිසා මම හිතනවා එන්නේ කාලවකවානුව තුල මේ සක්‍රිය නොවන ඒ විතර ටික මර්ධනය කළ දැම්මනම් මම හිතනවා සහ මුලින්ම ගරු යමතුනේ අපිට මේ ඩෙංගු මර්ධනයට තිත තියන්න පුළුවන් අපේ රට තුල. අයිත් එක මේ මදුරුවා අපි ගත්තොත් නුවරඑළිය බණ්ඩාර ප්‍රදේශය තුළට තිබුණේ නෑ ඩෙංගු. නමුත් දැන් ඒක ආවා. මොකද සීත කාල ගුණයක් තියෙනවත් එක්කම. ඉතින් ඔහු අනුවර්තනය වෙනවා විවිධ පළාත්වලදී. ඒකත් වළක්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් අපි දකින්නේ නැහැ අමාත්‍යාංශය තුළ. දැන් අපේ ප්‍රදේශයේ මේ ඩෙංගු මදුරුවා ඉන්නවා. පෞගිය කාලේ තිබුණේ නැහැ. ඔහු සීතල නිසා විතර දැමීම කියන කාරණා නිසා ඔහුට වාසස්ථානයට නොසුදුසු නිසා. ඉතින් ඒක නිසා මම හිතනවා ගරු ඇමතුතුනි අපේ ප්‍රදේශ නුවරඑළිය වගේ ප්‍රදේශවල තවත් මේක ව්‍යාප්ත වෙන්න කලින් යම්කිසි වැඩපිළිවෙලක් නැද්ද මේ මදුරුවා වලක්වා ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙලක් අමාත්‍යංශය තුල.
හොඳයි අමිත්තුමා.
ඊට පස්සේ කිව්වොත් මේ සම්බන්ධයෙන් අපිට කොළඹ දිස්ත්‍රික්කවල තමයි පළවෙනි එක වුණේ. අලුතෙන් බිල්ඩින් හදනකොට ඒ වැස්ස අලුතෙන් සාමාන්‍යයෙන් ඩෙංගු හැදෙන්නේ අලුත් මේ අලුත් වතුරේ තමයි. ඒ කියන්නේ සාමාන්‍ය කුණු වතුරේ හැදෙන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් අපි බැලුවේ දැන් අලුතෙන් බිල්ඩින් හදන තැනවල. ඒකෙන් තමයි ගොඩක් දෙන් බොහොමකට පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ නෝරලියා පැත්ත හරි උගලන්ගේ මම හිතන්නේ බාගේ බණ්ඩාර පැත්ත හරි අලුත් බිල්ඩින් දැන් ගොඩක් ඉපදිලා යනවා ඒකේ. ඉතින් ඒ වගේ එකකින් තමයි දැන් ඒක පරීක්ෂාවකට අපි යවන්න ඕනේ. මම මේ සම්බන්ධයෙන් අපේ එහෙන නිලධාරීන් පොඩ්ඩක් බලන්න කියලා මම කියන්නම්.
හොඳයි. නැයි.
ආයෝගිකව ප්‍රශ්නයක් අරගෙන කතා නම් බිල්ඩින් හදනවා කියනවනේ හැමතැනම හදනවනේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මදුරුවා අනුවර්තනය වෙනවා හැම ප්‍රදේශයකම දැන් ව්‍යාප්ත වෙලා යනවා. ඒක වළක්වන්න කියන කාරණේ කියන්නේ බිල්ඩින් හදනකොට බිල්ඩින් අනුමැතිය ගන්න ඒ වැඩපිළිවෙල යනවා ගරු. අමුතුමනි මෙතන තියෙන මේ අලුත් වතුරත් එක්ක පිරිසුදු වතුරත් එක්ක මේ මදුරුවා නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒකට වැඩපිළිවෙලක් හදන්න. එතන බිල්ඩින් හදන එක නවත්තන එකද
පුතුවා කියන්නේ. ඔය අමුතුමා ඒ සම්බන්ධ අවධානය යොමු කරන එක වැදගත් පොයින්ට් එකක්. බොහෝ ස්තුතියි. ගරු වෛද්‍ය නරින්ද ජයසේ මැතිතුමා. ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා. ගරු ඉෂාක් රහමන් මැතිතුමා.
අහනවා කතා නැගිටමනි
ප්‍රාථමික කර්මාන්ත සමාජ සභාවල ගැන මෙතුමා ප්‍රශ්න අංක 7
එතුමා සති දෙකක් අල්ලිල්ලනවා
ගරු වේලු කුමා මෙතුමා ගරු අශෝක ප්‍රියන්ත මෙතුමා
නාගරු කතා නැගිටමනි
කුචිකර්ම ග්‍රාමීය ආත්‍ය කටයුතු මෙතුමා
නායකතුමා ප්‍රශ්නේ අයන්න එකට පිළිතුර වාරි මාර්ග දෙපාර්තමේන්තුව සතුව වැව් 23 කි ගෝජන සේවා දෙපාර්තමේන්තුවට අයත් සුළු වැව් 1203 කි එතුමාගේ දෙවැනි ප්‍රශ්නේ ආයන්නට පිළිතුර වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අදාළ වැව් පිළිබඳ විස්තරය ඇමුණුමක් තියෙනවා ඇමුණුම එකේ දක්වා තියෙනවා ගෝජන සේවා දෙපාර්තමේන්තුවට අදාළ විස්තර වැව් පිළිබඳ ඇමුණුම දෙකේ සඳහන් කළා දීර්ඝ විස්තරයක් තියෙන ඇමුණුමක් එක්ක මට කියන්න ඕන ඒ වගේම ගරු කතානායකතුමනි එතුමාගේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ප්‍රශ්න අහලා තියෙන්නේ ඒ එක එක් වැවට අයත් භූමිවල දැනට අනවසරයෙන් රැඳී සිටින හා වගා කටයුතු වල නිරත වන පවුල් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද කියලා අහලා තියෙනවා ඒකේ දීර්ඝ විස්තරයක් තියෙනවා මම ඒකට ඒකත් ඔබතුමාට ඕන සංඛ්‍යාව මම කියන්නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනවසර පදිංචිකරුවන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවල 13ක් ඒ වගේම අනවසර පදිංචිකරුවන් ගෝවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවල 225ක් ඊළඟට එතුමා අහලා තියෙනවා ගරු කතානායකතුමනේ ප්‍රශ්න 4 මෙම් වැව් 4 වෙනි කොටස මෙම වැව් සත්ව භූමිවල අනවසරයෙන් රැඳී සිටින හා වගා කටයුතු වල නිරත වන පවුල් ඉවත් කිරීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කොපමණද යන්න ඔබතුමා පැහැදිලි කරනවද කියලා කියනවා. ඒකට පිළිතුර ගරු කතානායකතුමනි අනවසර පදිංචිකරුවන් 13 දෙනා ඉවත් කිරීම සඳහා නීතිමය පියවර ගැනීම හෝ ඔවුන් නැවත වෙනස් ස්ථානවල පදිංචි කිරීමට අනෙකුත් අදාළ ආයතන සමග සාකච්ඡාවන්ට එළඹෙල කටයුතු කරලා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ 2011 අංක 46 දරන ගෝජන සංවර්ධන පනත මගින් සංශෝධිත 2010 අංක 46 දරන ගෝජන සංවර්ධන පනත යටතේ අනුව ක්‍රියාත්මක කිරීමට දැන්ටමත් කටයුතු කරගෙන යනවා කියලා තියෙනවා. ආයන අදාළ නොවේ.
කතානායකතුමනි අපේ ඇමතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා තොරතුරු අවශ්‍ය විදිහට සාධාරණ පිළිතුරක් ලබා දීම පිළිබඳව. කරු ඇමතුමනි පොත්තලන් දිස්ත්‍රික්කය කියන්නේ ඔය එනසල් කරාමුණටි වැනි භෝගය ඇරුණුකොට අපිට දෛනිකව අවශ්‍ය වෙන පරිභෝජනයට අවශ්‍ය වෙන බොහෝ කෘෂිකාර්මික භෝග වැවෙන ප්‍රදේශයක්. නිසා මේ තියෙන වැව් ප්‍රමාණයත් විශාල ප්‍රමාණයක් තියෙනවා 2025ක් විතර 2225ක් විතර. වර්තමානයේ තියෙන ගැටලුව තමයි ඔබා මාත්‍යංශෙත් පළාත් සභාවෙත් මේ වැව් ප්‍රතිසංස්කරණය සහ මේ වැව් වල තියෙන රොම්මඩ ඉවත් කිරීම කටයුතු වලට මුදල් ප්‍රතිපාදනය වෙන් කළත් ඒ මුදල් ප්‍රතිපාදනය වියදම් කරන තැනට එද්දී ඇති වෙන ප්‍රශ්නේ තමයි මේ වැවේ සීමාව සහ මායිම සහ වපසරිය අඳුනා ගැනීමේ ප්‍රශ්නේ. ඉතින් මගේ මේ ප්‍රශ්නේදී අරමුණ වෙලා තියෙන්නේ මේ වැව්තාවල වල පදිංචි වෙලා ඉන්න ඉවත් කිරීම නෙවෙයි. ඔබා මාත්‍යංශෙන් වැඩපිළිවෙලක් යොදනවද මේ වැව් ටික මැනුම් කටයුතු කරලා වර්තමානයේ තියෙන භූමි ප්‍රමාණයවත් නියමානුකූල මැනුම් කටයුතු කරලා ලයිස්තුගත කරන්න කටයුතු කරනවද කියලා අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි, එතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ප්‍රායෝගිකව මේ කටයුත්ත කිරීමේදී ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මොකද අපි වගේ දේශපාලඥයෝම තමයි ඒවා ආක්‍රමණය කරන්න එයාට අවසර දීලා තියෙන්නේ. ඒක නිසා සමහර වැව් රක්ෂිතවල මිනුම් කටයුතු කරද්දිත් අඩු ගානේ මිනුම් කටයුතු කරන එකටත් බාධා පමුණවලා තියෙනවා. ඉතින් ඒක නිසා එතුමා කියපු අනුව අපි උත්සාහ කරන්නම් පුළුවන් තරම් දුර නීතියානුකූලව ඒ වැවේ වපසරිය නීතියානුකූලව මිනුම් කටයුත්තක් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි දැනට තියෙන වැව් ප්‍රමාණය මිනුම් කටයුතු කරොත් ගරු කතානායකතුමනේ පදිංචි අයට ස්ථිර බලපත්‍ර දෙන්න වෙනවා. ඉතින් එහෙමනම් වැරදි ක්‍රියාමාර්ගයකට අපි යොමු වෙනවා. ඒක නිසා දැනට තියෙන නීතියානුකූලව වැව් රක්ෂිතයන් මොනවාද කියලා හඳුනාගෙන අපි ඒ අනුව කටයුතු කරන්න අපි ක්‍රියා කරන්න.
හොඳයි, දෙවැනි ප්‍රශ්නේ.
ගරු ඇමතුමනේ, ඔබතුමාගේ ප්‍රශ්නෙම මගේ දෙවැනි ප්‍රශ්නට උත්තරේ භාගයක් තියෙනවා. දැන් මේ දේශපාලඥෝ ඔබ මා අපි ඇතුළු දේශපාලඥෝ විසින් මේකට දැන් මේ වැව්තාවුල පදිංචි වෙලා ගෙවල් හදන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා මින්ම රටේ ජාතික වැඩපිළිවෙලක් දියත් කළත් වැව් දහස වැවයි ගමයි ගමයි ඔය වැඩසටහන් ක්‍රියාත්මක කළත් අවසානයේදී ප්‍රායෝගිකව නතර වෙන තැන තමයි මුදල් ප්‍රතිපාදනාවත් මේ වැවට නිසියාකාල මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න බෑ නියම විදියට වැව හඳුනාගෙන නොතිබීම නිසා. දැන් වර්තමානයේ තියෙන තත්ත්වය අවබෝධ කරගෙන මෙතනින් එහාටවත් ඉදිරියට යන්න දැන් මේ තත්ත්වේ තවත් ගියොත් ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙනවා උත්තරේ. ඒ තමයි මැනුම් කටයුතු කරලා අවසන් වුණොත් ඒ අයට නීත්‍යානුකූල අයිතියක් දෙනවා කියලා. ඒ නිසා මෙන්ම මැනුම් කටයුතු නවත්තගෙන හිටියොත් ඉදිරියේදී අපි මොන වැඩ පිළිවෙලක් ජාතික වශයෙන් ගෙනවත් ගරු ඇමතුමනි අපට මේ නීත්‍යානුකූල විදිහට මුදල් ප්‍රතිපාදනය වෙන් කරගන්න බැරුව යනවා. වර්තමානයේ තියෙන තත්ත්වය තුළ රාජ්‍ය නිලධාරියා බොහොම බයයි. ඒ වගේම ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආදාළ නිලධාරිත් බයයි. හැමදාම වෙන් වෙන්නේ පිරිසුදුව ඒ මැනුම් කටයුතු කරලා රජයේ තියෙන වැවට විතරයි. මම බොහොම පැහැදිලිව කියන්නේ පහුගිය වසරේ අපි මේ වෙන් කරමු මුදල් ප්‍රතිපාදන අවස්ථා කීපයකදී අත්‍යවශ්‍ය වාරිමාර්ග වලට වෙන් කරගන්න බැරුව යනවා. නිසා ඔබ අමාත්‍යංශයට වැඩපිළිවෙළක් සකස් කරන්න බැරිද මේ තත්ත්වය අඳුනගෙන තියෙන ඒ කියන්නේ පදිංචි වෙලා ස්ථිර කාලයක් ඉන්න අයගේ දේවල් නීත්‍යානුකූල නොවන විදිහට ක්‍රමවේදයක් හදලා බැරිද තියෙන ටික අඳුනගෙන ඒ වැව් සම්වාදනය කරන්න වැඩපිළිවෙළක්
හදන්න. නෑ ඇමතුමා,
අර කතානායකතුමනි, එතුමා හොඳ අදහසක් ඉදිරිපත් කරේ. ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේදී අපිට ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ හැම වැවකම ගොවි සංවිධාන තියෙනවා. ඒ ගොවි සංවිධාන තමයි හුඟක් වෙලාවට අභ්‍යන්තර පරිපාලන කටයුතු වල යෙදිලා ඉන්නේ. ඉතින් ඒ අය අපිට නිර්දේශයක් ලබා දෙනවා නම් අපි මෙන්න මේ වැඩ කටයුත්ත කරලා දෙන්නම් කියලා මහජන සහයත් ඇතුව. මොකද මේවා නීතියානුකූලව පොත්පත්වල තියෙන විදිහටම කරන්න අමාරුයි. හැබැයි ප්‍රායෝගිකව ගොවි සංවිධාන මගින් අපිට ඒ සහයෝගය ලබා දෙනවා නම් ඒ අනුව අපිට කටයුතු කරන්න පුළුවන්.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ආනන්ද අරුත්ගමගේ මන්ත්‍රීතුමා.
අහනවා ගරු කතානායක.
අධ්‍යාපන මැතිතුමනි, නෑ අද ගරු අපි තීරණයක් අරන් තියෙනවා මෙතනින් පිට යන්න බෑ වෙලාව ඉඳකර සම නෑ. අනේ ගරු මන්ත්‍රීතුමා, අපි තීරණයක් පෙරේද ගත්තා, ඒක හින්දා අපි මෙහෙම කරමු. බය බය කාලෙ ඉතරක්. ගරු ආනන්ද අරුත්ගමගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි,
අහනවා ගරු කතානායක.
ආ එක පිළිතුර පාසල් සංඛ්‍යාව 615යි. ආ දෙක දීර්ඝ විස්තරයක් තියෙනවා, එමනුම එක ලෙස මම සභාගත කරනවා. ආ තුන ඒකත් දීර්ඝ විස්තරයක් නිසා සභාගත කරනවා. ආ හතර පිළිතුර ඔව් වැසීගිය පාසල් අතරින් නැවත විවෘත කළ හැකි තත්ත්වයේ පවතින පාසල් විවෘත කිරීම සඳහා ඒවට පදිංචිකරුවන්ගේ දරුවන් ප්‍රාථමික අංශයේ ඇතුළත් කිරීම ධෛර්යමත් කිරීම සඳහා දෙමව්පියන් දැනුවත් කිරීම හා පාසල් සඳහා අවශ්‍ය ගුරු මණ්ඩලය ලබා දීමට කටයුතු කිරීමත් විවෘත කළ නොහැකි පාසල්වල සම්පත් අනෙක් පාසල්වලට බෙදා දීමටත් ගොඩනැගිලි ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යෙදවීමට ප්‍රාදේශීය ලේකම් වෙත භාර දීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් වාර්තා කර ඇත. ආ අදාළ නොවේ.
පළවෙනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, ලගම් පාසල හොඳම් පාසල ව්‍යාපෘති යටතේ මධ්‍යම පළාතේ විශාල පාසල් ප්‍රමාණයක් සංවර්ධනය කිරීම සඳහා පියවර ගත්තත් දැනට එහි මුදල් ගෙවීමට අපොහොසත් වීමේ සිද්ධිය නිසා කොන්ත්‍රාත්කරුවන් බැංකුවට ණය වීමේ ඒ පළ විපාක හැටියට 30,000කට ආසන්න සංඛ්‍යාවකට ඍජුව සහ වක්‍රව කම්කරුවන් සහ අනිකුත් සම්බන්ධ අයට රැකිය අහිමි වෙලා තියෙනවා. එනිසා ගරු අමාත්‍යතුමනි, මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා මේ මුදල් ඒ කොන්ත්‍රාත්කරුවන් සඳහා අවුරුදු දෙකක කාල සීමාවකට මුදල් ලැබිච්ච නැති තැන් තියෙනවා. එනිසා මේ පිළිබඳව ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද කියලා මම අහන්න
කැමතියි. අධ්‍යාපන ඇමතුමාට යොමු කරලා ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්න.
දෙවෙනි ප්‍රශ්නේ,
දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, දැනට සමස්ත රටේ සිද්ධ වෙන පාසල් ලමුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාදාමය තුළ සමහර අය ළමයා ඉපදෙන්නත් කලින් ඒ ආසන්න පාසල ආසන්නයේ නිවාස අරගෙන ඒ සියලු ලිපිලේඛන සකස් කරමින් පවතිනවා. හැබැයි පාසල ආසන්නයේ සිටින ස්ථිර වශයෙන් පදිංචි අයට ඒ පාසල අහිමි වෙනවා අරගොල්ලන් කරන කාර්යය තුළ. එනිසා මම හිතන්නේ ඉතා විනිවිද භාවයෙන් මේ කටයුත්ත සිද්ධ කිරීමට නම් ළමයා සමහර අය බාර දීලා ඉතා දුෂ්කර දුර පළාතකින් තමයි ළමයා ඉස්කෝලට එන්නේ. ඊට පස්සේ ඒ නිවසේ පදිංචිත් නැ ගරු ඇමැතිතුමනි, මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන හැටියට ඉල්ලා සිටින ඔබතුමාගෙන් අමාත්‍යතුමාට යොමු කරලා.
රයි මොහොතේ ගරු ඉන්දික අනුරුද්ධ එරත් මන්ත්‍රීතුමා, ගරු මහන්ත දිසානායක මැතිතුමා, ගරු විමල් රත්නායක මැතිතුමා, සන්දේශ විජේස රැකියා පිරිමිල ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ, ශ්‍රමිකයන්ගෙන් රුපියල් 105ක මුදලක් ආරක්ෂක තැන්පතුවක් ලෙස කාර්යාංශය අය කරන්නේ නැත. දෙක අදාළ නැත. ආයන්නේ එක අදාළ නැත. ආයන්නේ පැන නොගෙන ආස්තික.
ගරු ඇමතිතුමනි, දැන් මේ පිළිබඳව කොරියාවට ගියපු සහ යන්න ඉන්න තරුණයන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරපු ලේඛනයක තමයි මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. එකම දේ දැම්මම සතු ඔය ලේඛන නැහැ. 105ක් නෙමෙයි නම් කුමන හෝ මුදලක් ඔබතුමාලා අය කරනවාද?
අන්න තරමින් කොරියාවේ යනකොට ඒගොල්ලන්ට වෙන වියදම් ඇති. ඒකට මූලික වශයෙන්ම විභාගෙ ලියනකොට ඒ පන්ති යන්න ඒ සම්බන්ධයෙන් වියදම් ඇති. ඊට අමතරව මම හිතන්නේ ටිකට්ටුවේ ගාස්තුව. ඒ රට යන ටිකට් එක ඒගොල්ලන් මම හිතන්නේ බියුරෝකට ගෙවන්න ඕන. ඒක විතරයි ඒක සම්බන්ධයෙන් ටෙන්ඩර් පටිපාටියක් ගන්නවා. කොටේෂන් තුනක් අරගෙන අඩුම ටිකට් එක තමයි. ඒ වගේම කොරියෙන් යන්න ඕනේ ඒගොල්ලන් කියන එයාලයින් කීපයක් තියෙන ඒවලින් යන්න ඕන ප්‍රමාණයට ගන්න කැරෙන්න මම දන්න තරමින් නම් එන ගන්න. හැබැයි ඔබතුමාට ඒ ලේඛනේ තියෙනවා නම් ලබා දුන්නොත් අනිවාර්යෙන් සතියක් ඇතුළත ඒක සම්බන්ධයෙන් ඔයාලා කියන්න.
හොඳයි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, මම ඔබතුමාට ඒ ලේඛන ලබා දෙන්න ගමන් මම ඔබතුමාගේ දැනගන්න කැමති දිගු කාලීනව තිබෙන විදේශ රැකියා ගැටලුවක් තමයි. විශේෂයෙන්ම මේක සයිප්‍රස් වල එක විශේෂයක්, අනිත් තැන්වල තිබෙනවා. ඒකට විශේෂයෙන්ම සයිප්‍රස් වල සේවය කරන අපි ලංකාවේ සේවක සේවිකාවන්ට ඒ හාම්පුතුන් විසින් දායක මුදලක් ලබා දෙනවා සෝෂල් සිකියුරිටි ෆන්ඩ් එකකට. නමුත් ඔවුන් නැවත අවුරුදු 4ක් හෝ 8ක් සේවය කළා ලංකාවට එනකොට ඒ සෝෂල් සිකියුරිටි එක අපේ රටේ යට ගන්න බෑ. ඒ නිසා සයිප්‍රස් මමත් එක අවස්ථාවකදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමගම මේක සාකච්ඡා කරා. ඔහු කිව්වේ මේ සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. ගරු කතානායකතුමනි, මම මේ ගිවිසුමේ පිටපත් මේ රටේ විදේශ රැකියාව කටයුතු භාරය අමාත්‍යතුරු තුන්දෙනෙක්ට සයිප්‍රස් වලින් ගෙන්නගෙන බාර දීලා තියෙනවා. ඔබතුමාට කලින් හිටපු තේ තුන්දෙනාම මොනවත් කරන්නේ අවුරුදු 10 12 තිස්සේ. මම ඔබතුමාගෙන් දැනගන්නේ මට ඕනේ ඔබතුමාට පිටපත අවශ්‍ය නම් දෙන්න පුළුවන්. මම හිතන්නේ ඔබතුමාට අවශ්‍යයි කියලා. මේක විසඳන්න මොනවද ඔබතුමා කරන්නේ?
ගරු කතානායකතුමනි, හොඳ ප්‍රශ්නයක් මතර මේ වෙනකොට සයිප්‍රස් රාජ්‍ය ඇතුළු යුරෝපයේ බොහොම සම්බන්ධ යුරෝපයේත් එක්ක ඉන්නේ අපිට තමයි හොඳ අවස්ථාවක් කීපයක් ලැබිලා තියෙනවා. නමුත් සාමාන්‍ය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රටවල් 14ක අපි දැනට අපේ කාර්යාලයේ තානාපති කාර්යාලය ඇතුළේ තියෙනවා. හැබැයි සයිප්‍රස් රාජ්‍ය තුල තාම මේක පටන් ගිර නැහැ. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ වෙනකොට අලුතෙන් අපේ කාඩර් එකක්, ඒ කියන්නේ නැත්තම් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කණ්ඩායම. ඒකෝර තමයි ওই ප්‍රශ්න වලට. ඒක මොකද දැනට සයිප්‍රස් පාලනය වෙන්නේ ඉතාලියෙන්. ඉතාලියේ තානාපතිතුමා දයාපැලපොළ මහත්තයා තමයි ඒකත් බලන් වෙලා තියෙන්නේ සයිප්‍රස් රාජ්‍ය. සයිප්‍රස් රාජ්‍යයේ ඒක සම්පූර්ණ කටයුතු වෙලා නැහැ. ඒ නිසා එතන ගැටලුවක් තියෙනවා. අපි දන්න තරමින් තව මාසයක් ඇතුළත ඒ ප්‍රශ්න මන්දිර එතකොට තමයි අපිට ගිහිල්ලා ඒ අමාත්‍යංශත් එක්ක ඒ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ත් එක්ක සාකච්ඡා කිරීමේ ඒ සම්පූර්ණ වපසරය සකස් වෙන්නේ එතන අපේ රෙප්‍රසන්ටේෂන් එකක් තිබුණොත්. ඒ නිසා මම හිතනවා ඔබතුමා කියන ඒ ප්‍රශ්නේ පිළිබඳව මට දෙපාරක් විතර වාර්තා වුණා. අපි විශ්වාස කරනවා ඒකට ඒ තුලින් විසඳුම ලැබෙයි කියලා බොහෝ ඉක්මනට.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ශ්‍රීධරන් මැතිතුමා. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,
මම ප්‍රශ්න
කරන රාජ්‍ය ව්‍යවසාය කඳුර රට උරුමේ පිරිමද ඇමතිතුමගේ ඇසීමට
ආයක ඔව් කරුණාකර ඇමලුම් එක බලන්න. 2011 අංක 43 දරන පනතේ 4-3 වගන්තිය ප්‍රකාරව ඌණ ක්‍රියාකාරී කොටස් හිමිකරු සහ එම වත්කම අයත් හිමිකරුවන්ට වන්දි මුදල් ලබා ගැනීමට අවස්ථා සලසා දී තිබුණි. පනතේ පිටපත අමුණ ඇත. මේ පරිදී විධිවිධාන අනුව වත්කම් හෝ ව්‍යසායන් රජය සතු කර ගැනීම තුළින් ආයෝජනයන්ට අධෛර්ය කිරීමට ඉඩකඩ ඇති බැවින් හා දේශපාලන අගතිගාමී ක්‍රියාවන් සිදුවීමට ඉඩ ඇති හේයින් ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා වන නව නීතියක් ගෙන ඒමට අදහස් කර ඇත. ඒ සඳහා නීතිපති හා නීති ගැටුම්පත් සම්පාදක සමග සාකච්ඡා කරමින් පවතී. අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මේ අයවැය යෝජනාවට තිබෙනවා මෙලෙසින් නව අයවැය නව ආයෝජනයන්ට උපාය මාර්ගයක සංවර්ධන ව්‍යාපෘති පනත වෙනුවට නව ආයෝජන පනත හඳුන්වා දෙනු ඇත. ගරු කතානායකතුමනි, රටේ ආර්ථික භූමිකාවට දැඩි බලපෑමක් එල්ල කරන විශ්ව සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකී සමාගම් සඳහා බදු අනුග්‍රහය ලබා දීමට මා යෝජනා කරනවා. කෙසේ වුවද නව රෙගුලාසි පනවන තෙක් දැනටමත් සහන සඳහා අයදුම් කර ඇති සමාගම් සඳහා අතරමැදි කාලයේදී මෙම සහන තවදුරටත් ලබා දෙනු ඇත. ගරු කතානායකතුමනි, පසුගිය රජයේ යටතේ නොමනා අනුග්‍රහය ලැබමින් අධික ලාභ ලැබූ 14 සමාගම් සඳහා අපි සුපිරි වාසි බද්දක් පැනවූයෙමු. දැන් මේ අනුව 2016 තමයි ගරු ඇමතිතුමා නව පනතක් ගේනවා කියලා කියන්නේ. දැන් මේ අපි ඉන්නේ 2019. තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ අවසාන අයවැය ලේකණ ඉදිරිපත් කරන අවස්ථාවේ. එතකොට ඔබතුමා පිළිගන්නවාද ඔබ නව 2016 මේ රටේ ආයෝජනය ආරක්ෂා කරලා ආයෝජනය සුරක්ෂිත කරලා ආයෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා අලුත් පනතක් ගේනවා කියන ඉලක්කය කරා තමුන්නාසලට යන්න බැරි වුණා කියලා අවංකව පිළිගන්නවද කියලා මම දැනගන්න කැමතියි.
ගරු ඇමතිතුමා,
ඒක දැන් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. මම පිළිගන්නවා යම්කිසි ප්‍රබාදයක් තියෙන බව.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නය ගරු ආචාර්යතුමා.
දෙවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, අපේ රටේ ඉතිහාසයේ කිසිම රජයක් නොකළ ලෙස අතීතයට බලපාන පරිද්දෙන් මේ රටේ පෞද්ගලික ආයෝජකයෝ අධෛර්යමත් වෙන ලෙස සුපිරි වාසි බද්දක් පනෝලා බිලියන 50කට අධික මුදලක් මේ රජය ලබා ගත්තා. ඒ තුලින් ඇතිවෙච්ච අසාධාරණ එලෙසින්ම තිබියදී තිබුණ ආයෝජකයන්ට තිබුණ බදුසාන සියල්ල නව දේශීය ආදායම් පනතෙන් ඉවත් කළා. එතකොට මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ ආයෝජනය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කරන බදුසානු බල, බදුසාන, බදු විරාම යනාදී සියල්ල තවදුරටත් ප්‍රධානය නොකර තබා ගැනීමද අර දේශීය ආදායම් පනත අනුව තමුන්නාන්සලගේ ප්‍රතිපත්තිය වෙන්නේ? නැත්නම් මේ රටේ මිනිස්සු ගැන විශ්වාසය තියලා සුවජාතිකයන්ට නැකිටින්න පුළුවන් වෙන ලෙස එවැනි සාහනයක් දෙන්න හිතනවාද කියන එක පිළිබඳව මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු ඇමතිතුමා.
තවසේම බදු සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමාගේ ප්‍රශ්න කරන්න ඕන. හැබැයි මම ඔබතුමාට මගේ දැනුම හරියට කියන්න පුළුවන් බදු සාන හැමදාම දෙන්නේ නැහැ. It's only given for a short time period. ඒ ටික කාලයකටයි දෙන්නේ. ඒ කාලය තුල ඒකෙන් ප්‍රයෝජන අරගෙන තමගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන. ඒක දියුණු කරලා නැත්තම් රජයට පීවරක් ගන්න සිද්ධ වෙනවා. ඒකයි මගේ තැන උතර අදහස් කෙරුවේ.
හොඳයි මුදල් ඇමතිතුමා රිෆර් කරන්න පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
හොඳයි හොඳයි. People who have been given tax concessions for a long time, if they are not showed any improvement in their business enterprise, you can't have it forever. So those things are those concessions are now been removed. And new businesses අලුත් ව්‍යාපාර වලට ඒක දෙනවා.
හොඳයි හොඳයි අපි ඊළඟට යන් ගල්මද. හරි හරි. හොඳයි හොඳයි ගරු මැතිතුමා අපි යන් ගරු ශ්‍රීජරන් මැතිතුමා sorry I didn't see you.
ඒක ව්‍යාපාරයට වැටලා කියලා. හැබැයි හැමදාම කියනවා.
ආර්ථිකේ වැටලලු.
ඔබ හැමදාම කියන.
ගරු අභ්‍යන්තර ස්වදේශකාරී පරස්සමයි මැතිතුමා ඇතීමට.
ගරු කතානායකතුමනි ඒක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් අහලා තිබුණාට ඒක ආයෙත් වෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට. ඒ නිසා නැවත අහන්න සිද්ධ වෙනවා.
Honorable member then we have referred it to the Ministry of Sports sir.
ගෞරව සභානායකර අවர்களே நான் விளையாட்டு துறை ගෞරව සභානායකர் அவர்களே நான் இது விளையாட்டு துறை அமைச்சரம் தான் நான் கேள்வி சமர்ப்பித்திருந்தேன். ஆனால் அந்த உத்தியோகத்தர்கள் ஏன் அதை உள்நாட்டு அலுவல்கள் அமைச்சரம் கொடுக்க வேண்டிய அவசியம் இல்லையே? நான் கேட்டது விளையாட்டு துறை அமைச்சர் தான் இந்த கேள்வியை கேட்பேன். நான் ஏன் மரக்கறி கடையில் போய் நின்று நான் ஐஸ்கிரீம் கேட்க
மாட்டேனே?
මේ මම මේ ප්‍රශ්නේ දැක්ක අනිත් ප්‍රශ්නත් එක්ක දකිද්දි
ඔබට අපූර්ණ පිළිතුරු දෙන්න.
ඒක මට මේකට සතියක් දෙන්න සම්පූර්ණ විශ්වෙන් හැබැයි මේක ඉල්ලලා තියෙන ඇයි ඒ ක්‍රීඩා සංගමයක් නැත්තේ කියන එකයි අහන්නේ. ඉතින් මේක ඇත්තටම සුවිදේශ කටයුත්තකට අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඩිස්ත්‍රික්කේ ওই ඉල්ලලා අහලා තියෙන ප්‍රශ්නය අනුව ක්‍රිකට් සංගම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සංගම් පිහිටුවීම ඩිස්ත්‍රික්ක 25 ෙම සංගම් පිහිටලා නැහැ. සමහර දිස්ත්‍රික්ක තියෙනවා ක්‍රිකට් සංගම් නැති දිස්ත්‍රික්කක් තියෙනවා. හැබැයි ඒක පටන් ගන්න ඕනේ ඒ ප්‍රදේශෙම්මයි. ඉතින් මම ඒක සම්පූර්ණ හරි සවිස්තරාත්මක විස්තරයක් ඒ නිසා තියදී ඕනනම් මේ ප්‍රශ්නේ ලබා දෙන්න.
ඊජාට් ඕකේ ඕනබල් මෙම්බර්.
ගෞරව සභානායකර අවர்களே இது கிளிநொச்சி மாவட்டத்தில அமைச்சர் கரீம் பினாண்டோ அவர்கள் கௌரவ அமைச்சர் இப்ப பொறுப்படுத்திருக்கிறார். ஆனால் 2010 பிறகு அவர்கள் பல தடவைகள் முயற்சித்தும் முதல் இருந்த அமைச்சர்களால திட்டமிட்டு தாங்கள் தேர்தல்கள்ல கிரிக்கெட் சபையின் தேர்தல்களில் வெற்றி பெறுவதற்காக கிளிநொச்சி முல்லைத்தீவு போன்ற மாவட்டங்கள் ஓரங்கட்டப்பட்டு ஒதுக்கப்பட்டிருக்கிறது. ஆகவே இது ஒரு நியாயமானது நியாயம் கிடைக்க வேண்டும். நான் ஒரு வாரத்தில் அமைச்சர் தர்ற பதில நான் ஒரு நியாயமானதாக
எதிர்பார்க்கிறேன்.
Honorable member, I completely agree with the question. So we will definitely get the right answer to this by next week. And also I believe there are two cricketers that has come from Jaffna or the northern province for the under-19 World Cup also. So we have really been looking at how to sort it out. But give me 1 week, I will give you an answer and I will give you a solution as well.
Thank you very much. That's fine. Devani Vataya, Devani Prasne Garu Jayaseri Jayaseri Karamattuma, Prasne Anwada. Anka Hatara. ගරු වරිජ්‍ය නරින්ද ජයදිස මැතිතුමා පහ ගරු රෝහිණී කුමාරී විජේරත්න මැතිණිය හොඳයි හය ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා කොචිකරු මැතිතුමා ප්‍රශ්න අහනවාද මාල්සයක් කල්නහරි අට ගරු වේලිකුමා මැතිතුමා ප්‍රශ්න අහනවද
3 weeks time sir.
Yeah. කොළහගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා ප්‍රශ්න අහනවද පිළිතුර
නිවාස මැතිතුමා සති දෙකක් ඉල්ලනවා
12 ගරු මහින්ද දිසානායක මැතිතුමා
සභාගත කරනවා
නැහැ හරි 27-2 යටතේ ප්‍රශ්න ගරු අනුරුද්ධ දිසානායක මැතිතුමා What is the point of order, please?
Mani, අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ හරි අමාරුයි. අපි ගාමීය ජනතාවත් එක්ක සමාජයේ නිතර ගැවසෙන පුජ්‍යලද මේ මිනිස්සුන්ගේ පුජ්‍යලංගේ ප්‍රශ්න හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. අපි මේව කතා ගන්න එක තැනක් තිබ්බ උපදේශකාර සභාව. ඔව්. මේ පාර්ලිමේන්තුව ඔබතුමාලා බලයට අපත් ඒක නැති කළා ඇති කළා. නමුත් අය ඒක පාත්තුපු දිනයක් නේක. දැන් අපේ මන්ත්‍රීව දෙබලක් ප්‍රශ්න දෙයක් ඇහුවා. ඉතින් අති අති අවශ්‍යම ප්‍රශ්න සමාජයේ තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්නකට අපි හදිස්සියෙන් උත්තරයක් ප්‍රශ්නයක් අහනට අදාළ අමිතුරයගෙන් පාර්ලිමේන්තුව ප්‍රයිවට් බස් එකේ බස් ලෝඩ් කරනවා වගේ ඉක්මනට යනවා නම් කාලේ මදි කියලා මේ සභාවේ වැඩක් වෙන්නේ නැහැ.
හොඳයි ගරු
මන්ත්‍රී. අපි ජනතාවගේ ප්‍රශ්න අහන්න තැනක් හදලා දෙන්න.
හොඳයි ගරු මන්ත්‍රී. ඒක උපදේශක සභාව ක්‍රියාත්මක කරන්න අපි ජනප්‍රත් පියවර ආරම්භ කරන උපදේශ දීලා තියෙනවා. ඒ වගේම පක්ෂ නායකගේ රැස්වීමේ ඔබතුමාලාගේ නායකත්වයේ එකඟත්වයේ අපි තියන්නේ කළා මේ ප්‍රශ්න ඇසීමේදී සමහරලාට අවශ්‍ය වෙලාවක් ලැබෙන්නේ නැහැ දෙපක්ෂයෙන්ම කතා කරන්න. ඒ නිසා ප්‍රශ්න දෙකල සීමා කරන්න කියලා අපි තීරණයක් ගත්තා. ඒ තීරණය ගත්තේ නැතුව ඔබතුමා වෙනසක් කරන්න නෙමෙයි. ඒ නිසා මට කනගාටු වෙනවා මේ අවස්ථාව දෙන්න බෑ. මේක තමයි අපි එකඟත්වයේ ගත්තේ පාර්ලිමේන්තුවේ තුල සියලු ජනාගම සහභාගීත්වය. ගරු අනුර කුමාර සානායක මැතිතුමා
පිළිතුරු ලබා දෙන කවුස සභා නායකතුමා. මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් එතුමා ජනමාධ්‍ය අමාත්‍ය වෙලා මම අහ ප්‍රශ්නයක් තියෙනවා ජාතික රූපවාහිනිය ගැන. ඉතින් දැන් ඒකට තාම පිළිතුරු ලබා දුන්නේ නැහැ. ඒ වගේම අර වාහන පර්මිට් ගැන මම මේකේ ප්‍රශ්නයක් ඇහුවා. ඒත් මුදල් අමාත්‍යංශයට අදාළ ඒකට පිළිතුරු ලබා දුන්නෙත් නැහැ.
අපි අමාත්‍යවරුන්ට දන්වලා තියෙනවා.
දැන් මාසෙකට ආසන්නයි. ගරු කථානායකතුමනි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට සිතුවම් තියෙනවා. ශ්‍රී ලංකා ගුරු උපදේශ සේවය ස්ථාපිත නොකිරීම හේතුවෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ පැනන ගිය ගැටලුකාරී තත්ත්ව පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුණාත්මක බව ඉහළ නැන්වීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ගුරු උපදේශ සේවයක් ස්ථාපිත කළ යුතු බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ බොහෝ කාලයක සිට ඉල්ලීමක්ව තිබුණා. 1960 දශකයේ සිට ගුරු උපදේශ තනතුරු ආරම්භ වූ අතර 1971 දක්වා ගුරු විද්‍යාලවල කථිකාචාර්යවරුන්ට පවා ගුරු උපදේශ සේවයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. 1984 තෙක් අධ්‍යාපන ශාස්ත්‍රයේ විෂය අධ්‍යක්ෂුන් ලෙස බඳවාගනු ලැබුවේද ගුරු උපදේශකවරුන් වූ නමුත් පසු කාලීන මොසස්සීම් පටිපාටි පවා ක්‍රියාත්මක වූයේ නැහැ. එබඳු තත්ත්වයක් පැවති මෙම සේවයට අදාළ වැටුප් පරිමාණයන් හා උසස්සීම් පටිපාටිය සහිතව විධිමත්ව ස්ථාපිත නොවීම නිසා ගුරු උපදේශකවරුන් ලෙස කටයුතු කළ අයට හිමි වූයේ ගුරු සේවයට අදාළ වැටුපයි. මේ තත්ත්වය තුළ අධ්‍යාපන ශාස්ත්‍රයේ දක්ෂතා ඇති බොහෝ දෙනෙකු දැනුම හා හැකියාව මත එම ශාස්ත්‍රය ලබා ගැනීමට නොහැකිව තිබෙනවා. 2000 වසරේ අධ්‍යාපන කොමිසම නිර්දේශය සහ 2007 කැබිනට් තීරණ අනුව ගුරු උපදේශක සේවය ස්ථාපිත කළ යුතු බව අවධාරණය කෙරී තිබු නමුත් ඒ ක්‍රියාවේ යෙදීමට දිගින් දිගටම ප්‍රමාද වුණා. මොකද කැබිනට් මණ්ඩලය 2017 තීරණයක් ගන්නවා මේ සේවය ස්ථාපිත කරන්න ඕන කියලා. දැන් අවුරුදු 12කට පමණ පෙර මෙම අසාධාරණයට එරෙහිව ගුරු උපදේශකරුන් විසින් 2009 අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර 2013 ලැබුණු අධිකරණ තීන්දුව මගින්ද 2017 කැබිනට් තීරණයට අනුව ගුරු උපදේශකව ස්ථාපිත කළ යුතු බවට ප්‍රකාශයට පත් කළා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පවා ගරු කථානායකට ලැබී තිබෙනවා. මෙම ගුරු සේවය ගුරු උපදේශ සේවාව සේවා ව්‍යවස්ථාව ඇතිකොට ස්ථාවර සේවාව බවට පත් කර ලෙස. කෙසේ නමුත් එම තීරණයද ක්‍රියාත්මක වීම තවදුරටත් ප්‍රමාද වෙමින් පැමිණ මේ වන විට ගුරු උපදේශ සේවය පිහිටීමට අදාළ සියලු නෛතික තත්ත්වයන් සම්පූර්ණ වී පවතිනවා. එහෙත් එම සේවය ස්ථාපිත කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට 4500ක් පමණ වන ගුරු උපදේශකවරුන් චෝදනා කරනවා. එසේ මෙම සේවය ස්ථාපිත කරන බවට විවිධ පොරොන්දු මත තාවකාලික අත්තිටුවන් ලද ගුරු උපදේශකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පසුගිය පෙබරවාරි 21 වෙනි දින සිට ඔවුන් විසින් නැවතත් ආරම්භ කර තිබේ. දැන් ඔවුන් වෘත්තීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙලා තියෙන ගරු කථානායකතුමනි මේ ප්‍රශ්න විස්තර ගැනීම වෙනුවෙන් මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලුවට අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා ඇතැයි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ගුරු උපදේශ සේවය ස්ථාපිත කිරීම මෙතෙක් ප්‍රමාද වී ඇත්තේයි. ඊට බාධා වී ඇත්තේ කුමක්ද? ගුරු උපදේශකවරුන් දැනට වෘත්තීමේ ක්‍රියාමාර්ගයේ නියැලී සිටින බව දන්නවාද? ඒ හේතුවෙන් පාසල් පද්ධතියට බරපතල පාඩුවක් සිදුවන බව පිළිගන්නේද? ශ්‍රී ලංකා ගුරු උපදේශ සේවය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නේද? ඒ සඳහා කවර කාල රාමුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිද? බොහොම ස්තුතියි
කරා. ගරු අධ්‍යාපන ඇමතිතුමා.
ආ. ඔය ආදානායකතුමනි මම මීට පෙරත් මේකට උත්තරේ ආවා එදා ඔබතුමා හිටියේ නැහැ. මේ ප්‍රශ්නෙට පිළිතුරට දීමට පෙර ගරු කතානායකතුමනි කියන්න ඕනේ අත්වශයෙන්ම මේ ගුරු උපදේශන සේවය විධිමත්ව ඇති කරපෙකකුත් නෙමේ අතීතේ. ඒ වගේම ඒ ඇති කරපු අමාත්‍යවරුත් ගෙනුත් සෑහෙන කාලයක් මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරලා ඒගොල්ලෝ කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ නමුත් මේ ගුරු උපදේශකවරුන්ගේ ඉල්ලීම මත මම මේ සේවය ස්ථාපිත කරන්න අවශ්‍ය කටයුතු කරලා ඊට අමතරව මේ වැටු පිළිබඳ ප්‍රශ්නෙකදී තමයි මේක පොඩක් ප්‍රමාද වුණේ. පිළිතුර ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අංක 2017 ඉරක් ED ඉරක් E ඉරක් N ඉරක් 01 හා 2017 01 11 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ ගුරු උපදේශකවරුන් සඳහා වැටුප් ක්‍රමයක් යෝජනා කර ඇති අතර එහි පරස්පරතාවක් ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් ගුරු උපදේශක සේවය සඳහා වැටුපක් තීරණය කිරීම සම්බන්ධයෙන් 2018 04/19 දින රේකී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේද සහභාගීත්වයෙන් යුතුව සාකච්ඡාවක් ජාතික වැටුප් හා ජාතික කොමිසම් සභා ලේකම්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. අනතුරුව උක්ත අමාත්‍ය මණ්ඩල සංදේශයේ 2.4 ඡේදය ඇමනු මේක 90 ගුරු උපදේශකවරු සඳහා වැටුප් තීරණය කළ යුතු වන්නේ GE 3 ඉරක් 2016 වැටුප් පරිමාණය වන රුපියල් 34,615 ඉරක් 680 වැඩි කිරීම 3 ඉරක් 1335 වැඩි කිරීම 7 ඉරක් 1400 වැඩි කිරීම 20 සමානයි 74,000 අදාළ කරගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා ගොමිසම් සභාවේ ලේකම්ගේ අංක NSCC ඉරක් 0.5 ඉරක් 38 ඉරක් SM ඉරක් 5 හා 2018 06/20 දින ඇති ලිපියෙන් නිර්දේශ ලබා දී ඇත. එහෙත් ඒ සඳහා ගුරු උපදේශක සංගමය විසින් එම වැටුප් පරිමාණය සඳහා අකමැත්ත ප්‍රකාශ කර අධ්‍යාපන ලේකම් වෙත 2018 07/12 දින ඇතිව ලිපියක් ඉදිරිපත් කරන ලදී. ඇමුණුම 2. නමුත් 2018 08/07 දින ඇතිව පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන සම්බන්ධයෙන් වන ආංශික කමිටු සාකච්ඡාවේදී ගුරු උපදේශක වෘත්තීය සංගමයේ උක්ත යෝජිත වැටුප් පරිමාණය සඳහා කැමැත්ත ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම් සභාවේ ලේකම්ගේ අංක NSCC ඉරක් 0.5 ඉරක් 38 ඉරක් SM ඉරක් 5 හා 2018 08/24 දින ඇති ලිපිය මගින් ගුරු උපදේශක සේවය සඳහා උක්ත වැටුප් පරිමාණයම ආදේශ කර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. එම වැටුප් පරිමාණය අදාළ කරගෙන ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. යවලා තියෙන්නේ ගුරු ප්‍රශ්නය ගුරු උපදේශකවරුන් දැන් සෑහෙන දවසක් ඇත්ත වශයෙන්ම ගරු මන්තුනි යවලා ගුරු උපදේශකවරුන් දැනට වෘත්තීය ක්‍රියා මාර්ගයක නියලී සිටන බව දන්නේද? ඒකට 2019 2/21 වන දින සිට වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බව 2019 2/9 දින සිට ලිපියෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී ඇත. එම ක්‍රියා මාර්ග නිසා පාසල් පද්ධතිය බලපෑමක් ඇති වී ඇති බවක් වාර්තා වී නැත. ශ්‍රී ලංකා ගුරු තුන්වෙනි ප්‍රශ්න උත්තරේ අමාත්‍ය මණ්ඩල සටහන ඉදිරිපත් කොට ඒ සඳහා ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ඉදිරිපියර ගැනීමට කටයුතු කරනු ලැබේ. අත වශයෙන්ම ගරු කතානායකතුමනි මේ වැඩේ අපි උපදේශන සේවය ස්ථාපිත කරා පළමුව ගුරු උපදේශක සේවයට අදාළේ නිලධාරීන් කිව්වා වැටුප පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්තටම ඒ අනුව තමයි සේවය ස්ථාපිත කරේ. ඊට පස්සේ වැටුප ගැන කතා කරා. වැටුප ගැන කතා කරපුවාම වැටුප ඒ සම්බන්ධයෙන් ඒකත් අපි වැටුපා මේ වැටුප් කොමිසමට දැනුම් දුන්නාම එතන ඇතිවෙච්ච ප්‍රශ්නේ අනුව තමයි මේක ප්‍රමාද වුනේ. ඊට පස්සේ නැවතත් ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා දීලා තියෙන වැටුප් තලයට. ඒ අනුව අපි කටයුතු කරලා ලියුම් එනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කැබිනට් පත්‍රිකාවක් යවලා තියෙන්නේ. මේක ප්‍රශ්නයක් නැහැ. මේක මම මේ කණ්ඩායම් වලට දැනුම් දුන්නා. අත වශයෙන්ම මේක මුලදී ආපු ක්‍රමයේ පිළිබඳව මම සාහිත්‍යපත් වෙන්නේ නැහැ. මොකද මේක අවිධිමත්ව මේ ওই ගුරු උපදේශන සේවය ඇති කරලා තියෙනවා. අතරම මුල් කාලේ මේ එක දේශපාලන මූණුවරකින් තමයි ඇති කරේ. නමුත් අපිට ඕන වුණා ඒක විධිමත් කරන්න සහ ඒ වගේම මේ ඒ ස්ථාපන සේවයක් විදිහට මොකද දැන් ඒගොල්ලෝ කටයුතු කරමින් යනවා විශාල සේවයක් කරනවා පද්ධතියට ඒ නිසා තමයි මේක ප්‍රමාද වුනේ මම ඒ හැම අවස්ථාවෙම කිව්වා මොකද මේ ක්‍රියාවලිය යන්නේ යම් කාලයක් ගත වුණා කර කතා නැහැ යතුමුනේ ඒක තමයි මේකට හේතුව නමුත් අපි අවශ්‍ය මම මේ දින වකවාණු වලින්ම කිව්වේ අවශ්‍ය පියවර අරගෙන තියෙන මුලේ ඉඳලම
හොඳයි බොහොම ස්තුතියි ප්‍රධාන යෝජනා පිළිබඳ දැනුම් දීම පළවෙනි යෝජනාව පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා සභාවෙක්ගද යෝජනා දෙක ගරු සභානායකතුමා සභාවෙක්ගද යෝජනා තුන ගරු සභානායකතුමා
බාලසූරිය
ගරු චාරක බාලසූරිය මැතිතුමා
ගරු කතානායකතුමනි සමාගම් සංශෝධන පනත් කැටුම්පත මම ඉදිරිපත් කරමි
යෝජනා විස්තර කළ යුතුයි ඔබතුමා ස්ථිර ගන්න හොඳ ස්ථිර ගන්න
කතානායකතුමනි මම යෝජනා මායිස්තුයි
බොහොම ස්තුතියි